අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්නතුනි පින්නතියනි පින්නත් දරුදැරියනි අද මේ පින්නත් පිරිස බලාපොරොත්තු වන්නේ ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව අපි මූලික විග්‍රහ කරගෙන ඇවිදilla දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ යම් මට්ටමක වටහා ගැනීමට කරුණ ඉදිරිපත් කරලා එතෙන් පටන්ගෙන දුක්ඛ සමුදය ආර්ය සත්‍ය වශයෙන් පෙන්නපු එවන්දු වන්නා වූ දුකයි යමක් ඇතනම් ඒ හට ගැනීමට හේතු වෙන කාරණේ කුමක්ද කියන දෙවැනිව පෙන්නු ඒ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව එක්තරා මට්ටමක දැනුවත් වීමක් සිදු කර ගන්න බව සිහි කර ගන්න ඕනේ. ඉතින් මෙතෙන්දී අපි තේරුම් අරගන්න ඕනේ කුමක්ද? අපි මුලදී පෙන්නවා ඇමක් ගැන කතාවක්. මාළුවා විලී බාට යන මිනිසයා විලී කොක්කක අමුණලා දානවා හපවත් ආහාරයක් මේ මාළුවා ප්‍රිය කරන. අන්නේ ආහාරයේ කන්ට ගියහම අන්නේ මාළුවාට සිද්ධ වෙනවා අර විලී කොක්ක ඇන්නේ. විලී කොක්ක ඇන්නිලා ඒ මරණීය වූ මරණීය සමාන දුකකට භාජනීයට සිද්ධ වෙනවා මේ මාළුවාට. අන්නේ වගේ මේ පංචකාම සම්පත් නැමැති ඇම මේ ලෝකයේ දිවි වෙලා තියෙනවා ලෝකයේ හට ගන්නවා ධර්මතාවයක් වශයෙන් තියෙනවා. මෙන්න මේ පංචකාම සම්පත්තිය නැමැති ඇම නිසා තමයි ලෝක සත්‍යයා කෙලවරක් නැති දුක්ගොල්ලකට මූණ දෙන්න සිද්ධ වෙලා ඒ මහා දුක්ඛඳට මූණ පාන්නේ මේ කථාකාරී සත්‍යයන්ටපත් වෙන්නේ. මුළු ජීවිත කාලයක් අරන් බැලුවොත් යම්කිසි පුද්ගලෙක් ඒ පුද්ගලයා මොනවැන්ට අසහනකාරී වෙලා තියෙන්නේ? යම් තරමක් ඇඬුවා නම්, යම් තරමක් දුක් වුණා නම්, යම් තරමක් දාහයටපත් වුණා නම්, අසහනකාරීත්වයටපත් වුණා නම් ඉවසන්න බැරි නොඑක් මේ කාකාරී සාධන වේදනයන්ට ගොදුරු වුණා නම් මේ හැම දෙයකටම මුල් වෙලා තියෙනවා පැවැත්ම සහ ඒ පැවැත්ම තුළ තමා විසින් බලාපොරොත්තු වෙන ආස්වාද ජනක දෘෂ්ටි. මේක හොඳින් තේරුම් අරගන්න ඕනේ. මේ පැවැත්ම හටගත්තට පස්සේ ඒ පැවැත්මට මේ කායික වශයෙන් විඳින දුකට වේදට ගෝචර වෙන්න සිද්ධ වෙනවා අපිට. අන්න ඒ වගේම ඒ සමනක් නෙවෙයි ඊට අමතරව අපි ඇති කරගෙන තියෙන අසීමිත බලාපොරොත්තු නිසා ලෝකයේ කෙලවරක් නැති විදිහේ ඒ බලාපොරොත්තුන්ට මුහුණ දෙන්න ගිහිල්ලා අසහනකාරීත්වයට පත් වෙන්න වෙලා තියෙනවා. සමහර අවස්ථාවක මේ අසහනකාරීත්වයේ තුරු නැහැ. යම් කෙනෙක් සිය දිවි හානි කරගන්න තරම් නොඑක ආකාරයෙන් තමන්ගේ ශරීරයේ තමා කපා කොටා ගන්න තරම් තව පුද්ගලයෙකුට හිංගි හිංසා කරන්න තරම් මහා රෞද්‍ර වෙන්න හේතු වෙන විදිහට නොඑක ආකාරයේ මානසික දූෂිතතාවයට පත් වෙනවා. නොඑක ආකාරයෙන් අවද අසාධාරණ කරනවා. මෙන්න මේ තත්ත්වයන්ට පත් වෙලා හෝ මගේ ගොඩ ලොක් කරගන්න, මගේ ආස්වාදයේ විඳගන්න, මගේ බලාපොරොත්තු සඵල කරගන්න මට ඕනේ. මෙන්න මේ ආකාර අදහසක් ඇති කරගෙන එබඳු වන්නා වූ හැඟීමකින් දැඩි බවට පත් වෙනවා. මෙන්න මේ දැඩි බවට පත් කරන්න තරම් මහා බලයක් තියෙනවා ආස්වාදයන් තුළ. ඒ වය මුලාවට පත් වෙලා අතුරන්ට යන ලෝක සත්‍යයට එබඳු ස්වභාවයක් නිඳ සිද්ධ වෙනවා. එහෙනම් මෙහිදි තේරුම් අරගන්න ඕනේ අධික බලාපොරොත්තුවක් ඇති වෙන්නේ කුමක් නිසාද? ඒ වස්තුව මට හරි ප්‍රියයි, හරි මනාපයි, මේ ආස්වාදයට මම කැමති, මෙන්න මේ බඳු අසහනකාරී ස්වභාවයක් උදා වෙන නිසා. එහෙනම් අපි දකින්න ඕනේ කුමක්ද? ඇයි අපි මෙච්චර ලෝක සත්‍යය මෙච්චර දරුණු වෙන්නේ? ලෝක සත්‍යය ප්‍රාණඝාත කරලා, බොරමරවණ්ඩා කරලා, දුරාසු දුරාචාර කරලා, බොරුවෙන් තවට්ටලා, කේලමින් විඳවලා, පරුස වචනෙන් සැඩබවට පත් කරලා, අනුන්ට නොවේවා මට වේවා යනවා දැඩි ලෝභයට පත් වෙලා, ඒ වගේම ඊර්ෂ්‍යාවෙන් කෝපයෙන් අනික වැනසේවා, උර අවදක් වේවා ආදී වශයෙන් ද්වේෂයට දාහිත පත් වෙලා, මුලාවට පත් වෙලා මේ ලෝකේ වටිනාම දෙයක් හැටියට සමාජයේ පැවැත්මට අග්‍රකම දීලා සමාජයේ පැවැත්ම මේ ලෝකේ පවත්වාගෙන යන යන්තාක අදහස් ඇති කරගෙන මිසදිටු ගති ගන්නවා නම් මෙන්න මේ ගති ලක්ෂණ සියල්ලම ගැනීමට මුල්ුණේ කුමක්ද? පංචකාම සම්පත්තිය ප්‍රදාන කරගත්ත ලාභයේ කීර්තිය ප්‍රශංසා පිළිබඳ බලාපොරොත්තු. මෙන්න මේ අධික බලාපොරොත්තුවක් ලෝක සත්‍යය ඇති කරගත්තේ කුමක් නිසාද? මේවා හරි වටිනවා, මේවා හරි ප්‍රියයි මනාපයි, මේවා ආස්වාද ජනකයි කියලා මෙන්න මේ ස්වභාවයක් මානසිකත්වයේ තුල ගොඩ නැගෙන නිසයි. දැන් මොකද කරන්නේ? දැන් අපි කල්පනා කරලා බලන්න ඕනේ මේ දුකට හේතුව හැඩගැහෙන හැටි. නැත්නම් දුක්ඛ සමුදය ආර්ය සත්‍යෙ කොයි ආකාරයෙන්ද අපිට එන්නේ? දුකට හේතුව ආශාව කිව්වට යායන් සංහා, ඕනෝ භවිකා, නන්දි රාග සහගත, සත සත්‍රාදි නන්දනී, තෙය්‍යති දං, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ පාලි වාක්‍ය දෙලින් මේ ටික කියුණාම අර්ථය තේරුම් ගත්තේ නැත්නම් උරිම් මැදින් කියන වදේ විතරක් තේරුම් ගත්තට මේ දුක්ඛ සමුදය එවත් දුක්ඛ සමුදාය සත්‍යය තෝරා ගන්නට ඒ දැනීම මදි. හොඳින් තේරුම් අරගන්න ඕනේ. එහෙනම් මොකක්ද මේ තණ්හා කියන්නේ? ඇයි මේ තත්ත්‍ර අභිනන්දනී වදින් ඒ තැන බැඳෙනවා කියලා හිතන් පෙන්නනවා. අපේ වදෙනින් කියනවා නම් සංහිහා වෙන නිසා තණ්හා කිව්වා. කොහොම කුමන තණ්හිද හා වුනේ? ප්‍රියයි මනාපයි යහපතයි කියලා යම් කිසි දෙයක් අපි බලාගත්තද? පංචකාම ආස්වාදී යහපතයි කියන නිගමනය කරගත්තා. ලාභයේ කීර්තිය ප්‍රශංසා වැනි මේ මනෝ ස්වභාවය යහපතයි කියන නිගමනය කරගෙන අන්නේ තණ්හා වුණාම අපිට සිද්ධ වෙනවා තණ්හා වෙලා තණ්හාවෙන්ද. එහෙනම් ඇයි මේ තණ්හා වුනේ අපි? ඒ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ගෙන දෙන නිසාමයි. එවන්දු ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් එහෙම ගෙන දුන්නේ නැත්නම් ලෝක සත්වයේ එවන් තැන ඇලුම් කරන්නේ නැහැ. එහෙනම් අපි දකින්න ඕන වැදගත් දෙයක් තියෙනවා. අන්නේ ඇලුම් කිරීම කොහොමද හටගත්තේ? නිකම්ම හටගත්තද? ඒකට හේතුවක් නැතුවද හටගත්තේ? අන්න අපි දැකගත යුතු දෙයක් තියෙනවා. මෙන්න මේක හොඳින් තේරුම් අරගන්න ඕනේ. මොකද මේ ගන්නේ දුකට හේතුව නැත්නම් මේ දුක් පැවැත්ම අල්ලගන්න යම් හේතුවක් තියෙනවා නම් ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ එහි දින වටිනවයි කියන හැඟීම මෙන්න මේ දෘෂ්ටිය යම් තරමක් අපේ මනසට තැන්පත් වෙලා මනසට වැදිලා කා වැදිලා ඒ තුලින් අසහනකාරී මානසිකත්වයක් අපිට ගොඩනැගුණා නම් අන්නේ ගොඩනැගුණු අසහනකාරී தત્ත්වය අපිම ගොඩනගාගත්ත එකක් අපේම මනසින් ඇති කරගත්ත වැඩ කරන්නේ නැති බලාපොරොත්තු වලින් ගොඩනගාගත්ත එකක් නිසා මොකද වෙන්නේ? අවිද්‍යාව සහගතව හටගත්ත බලාපොරොත්තු වලින් ගොඩනැගිච්ච නිසා මොකද වෙන්නේ? මෙන්න මේ නිසා හටගන්නවා උට දුකට හේතුවක් වශයෙන් අසහන කායිත්වයෙන් විදෙන්ද බැරි වෙන විදිහේ කායික මානසික පීඩනයට පත් කරන ස්වභාවයක් ඇති වෙනවා. ලාභ නැත්නම්, කීර්තිය නැත්නම්, රාංශාව නැත්නම් එන්නේ ඒ වගේ විරුද්ධ දේවල් නම් ඉවස ගන්න බෑ, දරා ගන්න බෑ. ලාභයේ කීර්තිය ප්‍රශංසාව කොච්චර වටිනවද? කොච්චර ආස්වාදජනකද කියලා මෙන්න මෙහිම අදහස් වලින් වද දෙන්න පටන් ගන්නවා මානසිකත්වයේ. ඒ වගේම පංචකාම සම්පත්තිය කොච්චර සුන්දරද? ඒ පංචකාම සම්පත්තිය කොච්චර ආස්වාදජනකද කියලා හිතන් මෙහෙම පිපාසිත බවක් ඇතිකරන්න පටන් ගන්නවා. අන්නේ පිපාසිත බව ඇති කරනවා නම් ඒ ඇති කරන සාකල් අපි කොහොමද? එවන් ස්වභාවයන්ගේ මිදිලා යන්නේ. දැන් අපිට ඕනකම දිනනවා. වැඩක් නැති දේවල් අත්හරින්න දෙන කොච්චර හොඳද කියලා. ඒ වුණාට ලස්සන බලන්නකෝ ඉන්න බෑ කියලා අදහසක් එනවා. සුවඳ ආග්‍රහණය නොකර ඉන්න බෑ හරි අනුපාලුවක් වගේ දැනෙනවා. ඒ වගේ මිහිරි ශබ්ද අහන්නකෝ ඉන්න බෑ. හරි අමාරුවක්. අසහනයක් පිපාසිත බවක් දැනෙනවා. කන්ට පිපාසිත බවක් දැනෙනවා. හස ආහාරයක් නොගෙන ඉන්න බෑ. පාලකින් කාට කෑවේ නැහැ. හරි අමාරුයි ඉන්න. වතුරයි වතී වය කාලා ජීවත් වෙලා වැඩක් නැහැ. මේ ආදී වතින් දෙයක අදහස් එනවා. මොකද රස දුෂ්ණාව අසහනකාරීත්වය ගොඩනගලා දුන්නේ නැත්නම් විපාතිත බවක් එනවා. ඒ වගේම කායික පහස දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? විපාතිත බවකින් පෙළෙනවා. කායික පහස නැති විපාතයෙන් පෙළෙනකොට අසහනකාරීත්වය ගොඩනැගිනවා. ඒ නිසා මොකද කරන්නේ? දදී කහන හින්දා කහනවා වගේ හරි ලෝක සත්‍යයට සිද්ධ වෙනවා අසහනයේ පිළිතුරු සපයන්න. එහෙනම් මේ අසහනයේ පිළිතුරු සපයනකොට මේ අසහනිය යලි යලි වැඩෙනවනේ. මේකම අපිට වදයක් වෙනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? දුක පිරිහිඳ දැනගන්න දැන ප්‍රියභාවයේ හින්දාම දුක දැනෙන හැටි අපි විග්‍රහ කරගත්තා. අනික මොකද්ද පෙන්නුවේ? සමුදය දුරු කරන්ට ඉදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහා තබ්බන්ති මේ වික්කවේ පුබ්බේ අනුසෙරේතු ධම්මේතු සක්කෝ මෙහා දෙන්නන්නේ සංකෝ පරිදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහා තබ්බන්ති මේ වික්කවේ පුබ්බේ අනුසුතේතු ධම්මේතු චක්කෝ උදපාදි ඥානං උදපාදි අඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් දැකලා මේක පහ කර දමන්න. එහෙනම් පහ කරන්න බැරි එකක් නම් මේ දුක හට ගන්න හේතුව බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ නැහැ එහෙම සිද්ධාන්තයක් තියෙන බව. එහෙනම් මේක පහ කරන්න පුළුවන් දෙයක්. එහෙනම් දුක පිළිබඳව මොකද කිව්වේ? ප්‍රියභාවයේ සිඳලා යථාර්ථයෙන් ආවෝදයෙන් දුක දැනගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ දුක ඇති කරන්න හේතුවක් තියෙනවා. මෙන්න මේ හේතුව පහ කර දවන්න. එහෙනම් දුක ඇති කරන්න හේතුව මොකද්ද? යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද? මధుර ස්වභාවයක් ඇද්ද? මෙන්න මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ තමයි මේ දුක හට ගන්නවන්ට හේතුකාරක වෙන්නේ. එහෙනම් මේක පහ කරන්න පුළුවන් දෙයක් නෑ. මේ පිය ස්වභාවයේ මදුර ස්වභාවයේ ඉවත් කරන්න පුළුවන් එකක් වෙන්න ඕනේ. එහෙනම් කොහොමද ඒක ඉවත් කරගන්නේ? පිය ස්වභාවයේ ආදීනව, මදුර ස්වභාවයේ ආදීනව, යම්කිසි පංචකාම සම්පත්තියන්ගේ ආදීනව මේවා අපි නිතර දකින්න පුරුදු වෙන්න ඕනේ. මෙන්න මේවා දැකගෙන යනකොට අපිට එක දෙයක් වෙනවා. මොනවද? මෙච්චර කල් ප්‍රියයි මනාපයි යහපතයි කියලා හිතාගෙන හිටපු මේ සුන්දර ලෝකේ ගොඩනැගිලා තියෙන්නේ මායා දර්ශනයන්ගින් නේද? හරියට මේ ලස්සනයි ලස්සනයි කියලා ගන්න, හොඳයි හැඩයි රුවයි මේ ශරීරයේ නැමැති ගොඩ, ඒ වගේම මේ රූප ගොඩවල් හරියට පෙනපිළු වගේ නේද? පෙනපිළක් ඇතුලේ කොහොමද ස්වභාවයේ? ඇතුලේ තියෙන පුංචි පුංචි වාත බින්දු, අර දිය ගුගුරු කැටිවිලා හරිද පෙන බින්දු, මොහොතක් ගානේ බිඳිනවා පැත්තකින්, බිනි බිනි යන ආකාරයක් පේනවා පෙන පිළක. ඒ වගේ මේ ශරීරයේ ඇතුලේ අපිට උඩින් මත්තෙන් පේන තිබුණේ ඇතුළත එක එක ශෛලයෙන් ශෛලයේ පොඩි පොඩි රූප කලාප වලින් රූප කලාප, ඒ පොඩි බිනි බිනි යනවා, වෙනසි වෙනසි යනවා. එහෙනම් එහෙම වෙනසෙන්නේ නැති එකක් නෙමේ රූප කියන්නේ. අන්න රූප වල ස්වභාවය ඒ ආකාරයෙන් දැනගන්න ඕනේ. රූපයේ රූපයේ පෙන පිටක් වැනි උපමා ඇත් එකයි පෙන්වා දුන්න කාරණේ මෙසේ දිනෙන් දින හොඳට හිතලා බලන්න පුරුදු වෙන්න ඕනේ. එහෙනම් වේදනා කියන්නේ ආස්වාදේ එනවා යනවා. ආයිත් බැලුවොත් ආයිත් ආස්වාදයක් දැනෙනවා කියලා ගෙවිලා ගියා. හසයක් ගන්නකොටම කටට ගන්නකොට රහ දැනුණා. ඉන්නකොට ඉවරයි. එහෙනම් මොකද්ද වෙන්නේ? සුවඳක් ඉමිනකොට දැනුණා. ඉබලා ඉවරනකොට දැනිලා ඉවරයි. ශබ්දයක් ඇහෙනකොට නාදයේ මිහිරි නාදයෙන් දැනුණා. ඇයිලා ඉවරනකොටම නාදයක් ඉවරයි. පහසක් ශරීරයේ පහස ගන්නකොට දැනුණා. ඒ ක්‍රියාවලිය ඉවරනකොට දැනෙන පහසක් ඉවරයි. එහෙනම් මේ වේදනාව, තප වේදනාව තින් ආවත් ඒකටයි ප්‍රිය කරන්නේ. මෙන්න මේ වේදනා ස්වභාවය මොකද්ද? වෙන බුබුලක් වාගේ කියලා හිතන්න කියලා පෙන්වනවා. දියේ බුබුලක් වාගේ කියලා හිතන්න. මතුවුණා හේතුවකින් පොඩ්ඩක් විද්‍යාමානව විද්‍යාමානව ඇතිසේ පෙරණ ඒක විඳිලා ගියා. අන්නේ බඳු උපමා ඇත්තක් හැටියට මේ දැනෙන වේදනාවන්ගේ ස්වභාවය සිහි කරන්න කියලා පෙන්වනවා. මේක ඇත්තක්. මේක විද්‍යාවක්, යමක යථාර්ථයේ, යමක අවදින ආකාරයේ. එහෙනම් ඒ වගේම පෙන්වනවා මේ සංඥාව කියලා තමයි අපි දැනගත්ත, හඳුනාගත්ත මේබඳු කෙනෙක්, මේබඳු දෙයක්, මේබඳු පිය ස්වභාවයෙන් ඇත්තා වූ ස්වභාවය ඇති දෙයක් මේ තියෙන්නේ. එවන් සත්‍යයක් මේ ඉන්නේ. මේ ආදී වශයෙන් අපි ප්‍රියයි මනාපයි කියලා ගන්නේවා. හරියට උපමා කරලා බලන්න, හරවත් දෙයක්ද ඔය ආකාරයෙන් යහපතයි කියලා ගත්තේ. එහෙනම් හරියට අරගෙන බලන්න කියලා පෙන්වනවා. මේ ටික බලනකොට අපිව රවට්ටන මිරිඟුවක් හා සමාන ස්වභාවයක් මේ සංඥාවේ තියෙන්නේ. ඇතිසේ පෙන්වනවා. නව බලනකොට මතක සතහනක් විතරයි. එවඳු දෙයක් ඒ ආකාරයෙන් විද්‍යාමානව පවතිනට ගිහින් බලනකොට නෑ. ඒක පෙරවරලා ඉවරයි. දුරපතන් බලනවා සුන්දරයි. ළඟට ගිහින් බලනකොට ඒකේ පෙනිච්ච සුන්දරත්වේ නෑ. අර්ථසයි. මේ ආකාරයෙන් මේ සංඥාවේ ස්වභාවය තේරුම් ගන්නට කියලා පෙන්වනවා. ඕවා ඔය උපමා අනුසාරයෙන් හොයන්න හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම අපි යම්කිසි ආකාරයෙන් කරන වැඩපිළිවෙලක් තියෙනවා. මේවා හොඳයි, මේවා හොඳයි කියලා අපි කියන සංඛාර කියන වැඩපිළිවෙල, මේක හොඳයි මෙබඳු ආකාරයෙන් මනෝ රූපයක් මවා ගන්නවා, මනෝ ලෝකයක් මවා ගන්නවා, ඒ ස්වභාවයක් මවාගෙන එවඳු වන්නා ස්වභාවයෙන්ම ලෝකයක් ගොඩනගා ගන්න මේක ආකාරයෙන් උත්සාහ කරනවා, වීර්ය කරනවා. එවඳු කරනකොට මොකද සිද්ධ වෙන්නේ? අන්නේම හදා ගන්න ගොඩනගා ගන්න හදනකොට හරයක් හැදිනියක් විතර කාල ගොඩනගා ගන්න බැරි වුණා. අප්‍රමාණ කාලයක පටන්ගෙන ලෝක සත්‍යය නොයෙක් මත මතු කරගෙන ආස්වාදජනක අවස්ථාවන් 100ට නගාගෙන එවඳු ස්වභාවය මතු කර ගන්න නොයෙක් ආකාරයෙන් හිතෙන්, කයෙන්, වදනෙන් කටයුතු කරගෙන යනවා. මොනවා මතු කරගත්තත් අන්තිමට බලනකොට ඇතුලේ මොනවද තිබිලා තියෙන හරයක් ඇති දෙයක් මතු කර ගන්න හම්බ වෙලා නැහැ. උපමාවක් වශයෙන් පෙන්නනවා, කෙසෙල් කොටයක් අරගෙන හරයක් බලාපොරොත්තු වෙන පතුරු ගලවන්න හම්බ වෙයිද කියලා බලන්න. පතුරෙන් පතුරු ගලවාගෙන ගලවාගෙන ගියා අන්තිමට බලනකොට ඇතුලේ අරටුවක් හම්බ වෙන්නේ නැහැ. අන්නේ හා සමානයි. ඔය තමන් සංඛාර පොඩි ගහගෙන, සංඛාර පොඩියක් නැත්නම් තමන් එක එක අදහස් වලින් යමක් කරන්න අවශ්‍ය දේවල් ඇඩ් කරගෙන ඒ කරන කටයුතු කරගෙන යනවා නම් ඕක ලිහිලා බලපුවාම මෙච්චර කාල මොනවද කළේ? මොකද ලබාගත්තේ යහපත? බලාපුවාම සිත්සතින් මැරිලා ගියා නිසා කරගත්ත දෙයක් නැහැ. බලාපොරොත්තු වෙන සියලු දේම කෙලවර කරලා ගියා නිසා අල්ලගන්න දෙයක් හම්බ වුණේ නැහැ. එහෙනම් මෙන්න මේ බඳු ස්වභාවයක් මේ සංඛාර හේවත් තමන් මේ සකස් කරන දේවල් තුල තියෙනවා හිතෙන් කයෙන් වචනෙන් සකස් කරන දේවල් තුල ස්වභාවය ඕකයි මෙන්න මේ ආකාරයෙන් තේරුම් ගැනීම මේ මූලික උපමා ටිකක් ඒ වගේම හරියට මේ විඥානයක් වශයෙන් මෙබඳු වන්නා වූ දෙයක් මෙබඳු සත්‍යයක් මම දන්නවා මෙබඳු ආකාර ස්වභාවයක් මට දැනෙනවා මේ ආකාරයෙන් මෙබඳු ආකාර වන්නා බලාපොරොත්තුවක මම ඉන්නේ මේ මේදී කරගත්තාය මගේ බලාපොරොත්තුව මේ ආකාරයේ නානා ප්‍රකාර විඥාන ස්වභාවයේ වතු කරගෙන ලෝක සත්‍යය ඒ තුල ප්‍රයත්න ගෙනියනවා අන්න ඒ වගේ ස්වභාවයෙන් අත්ති ගත්තා වූ විඥාන ස්වභාවය මොනවද හරියට විඥාකාරී මායාකාරී වෙන්න මායා දර්ශන වාගේ හරයක් ඇතිලයක් ඒකේ නැහැ කියලා මෙන්න මේ ආකාරයෙන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සත්‍යයේ වතින් විද්‍යාමානන් දේ පොඩක් කර බැලුවනම් ඔය ආකාරයෙන් විග්‍රහ වෙන මෙන්න මේ ආකාර වන්නා වූ පංචස්කන්ධයයි කියන ওই ස්කන්ධයන් ගැන බලන්ට ඔප් වෙනවා මේ ආකාරයේ යථාර්ථයේ බලනකොට හරයක් නැහැ සාරත්වයක් නැහැ ඒවැය ස්වභාවයේ මොකද්ද අපි කැමතිනවා එක දෙයක් අපේ කැමැත්ත පරිදි කරන්න ළඟලෙනවා නමුත් ඒකෙන් ගන්න පුළුවන් ශක්තියක් ඇති වෙන්නේ නැහැ උත්සාහ කරලා දුකක් නිපදවනවා සංඛාර වශයෙන් දුකක් නිපදවනවා ඒ වගේම උපද කරන්නේ ඒ වගේම අපි සංඛාර දුක්ඛ ඒ වගේම දුක්ඛ දුක්ඛ වශයෙන් ඒවට උරුමන්නා වූ දැවීමට සැවීමට ගෝචර වෙනවා විපරිණාම දුක්ඛ කියන සමාකමති ආකාරයෙන් නොදිට පරිණාමයට පත් වෙලා වෙනස් වෙලා යනකොට තමන්ගේ බලාපොරොත්තු සිදියාමෙන් දුක් වෙනවා මේ ආකාරයෙන් දුකට ගෝචර වෙන්නා වූ දුකට හේතු වෙන්නා වූ ආකාරයෙන් යම්කේ ආස්වාදයක් තිබුණාද වැඩ ගැනීමක් හිටියද මායා ස්වභාවයක හිටියද අන්නේ දුක්ඛ ස්වභාවයේ ප්‍රියයි මනාපයි යහපතයි කියලා අපි අරගත්තා දුක්ඛ ස්වභාවයේ බැඳිලතුමින යම්කේ උපේක අන්නේ උපේ ප්‍රියයි මනාපයි කියලා ගත්තහම අපිට සිද්ධ වුණා අර කියන්නාව මහා දුක්ගොඩට වැදින්ට දුක්ගොඩේ අනාත වෙන්න එහෙනම් දිනෙන් දින සිහි කරන මට්ටමටයි මේ කියන්නාව ආස්වාද වෙන දෙන පිය දේවල් අසාර දේවල් කියලා වැටෙන්නේ යම් මට්ටමකටද අන්නේ මට්ටමකට වැටෙනවා එවන් වහාර ලෝකයක් අල්ලා ගන්න මම මොකට දුක් විඳිනවද මොකට වෙහෙස වෙනවද මොනවා ඒකෙන් බලාපොරොත්තු වෙන්නද ඒ තුල ඉඳලා මොනවා කරන්නද මෙන්න මේ ආකාරයෙන් වැටෙහෙන්න පටන් ගන්නවා තමන්ගේ ධර්මාභෝධයට අන්නේ ධර්මාභෝධයට වැටෙහෙන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ ඔන්න දුකට හේතු ඔහුගෙන් දුරු වුණා අසහනකාරීත්වයෙන් මිදෙන්න හේතු වෙනවා දැන් හොඳින්ම තේරුම් ගන්න ඕනේ හරියට මේ අපි හදවතක් එක්තරා ගැලයක් වාගේ ස්වභාවයක් මේක තියෙන්නේ මොකද්ද හදවත කිය අපේ හිතවිලි වල ස්වභාවය නැත්නම් අපි මේ විඥාන ස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ වලින් යුක්ත වෙලා හැදිලා තියෙන මේ ශාරීරිය තුළ මේ මානසිකත්වයේ තුල රූප කියනා කොට්ටාසේ මුල් කරගෙන මනෝ රූප හද ගන්නවා පංචස්කන්ධයයි කියන මේ කොටස් තුළ ඇති වෙන ස්වභාවය හරියට මහා කැලෑවක් හදාගත්තා වාගේ අභ්‍යන්තරේ අවුල් කරගෙන තියෙන්නේ එහෙනම් මේබඳු අවුල් කරගත්ත ඒවා තුළ හරියට මේ ලෝකේ ඉන්න සත්තු වාගේ හිත ඇතුලේ තින්නවා සත්තු මේක ආකාරයෙන් හදාගෙන සමහර සත්තු රාගය මතු කරනවා රාග අදහස් දෙන්නේ සමහර සත්තු ද්වේෂ අදහස් දෙනවා සමහර හදාගත්ත සත්තු මෝහ අදහස් දෙනවා මේ සත්ත්ව උපමාව හදවත නැමැති කැලෑවි මෙබඳු වන්නාව හදාගත්ත විඥාන තියෙනවා නානා ප්‍රකාර විඥානයන්ගෙන් යුක්තයි සමහර ඒවා රෞද්‍රයි සමහර ඒවා කාමුකයි සමහර ඒවා මුලා සහගතයි මේ මේක ආකාරයේ විඥානයන් ඇදිලා මෙන්න මේ විඥාන යම් ආහාරයකින් ජීවත් වෙන්නේ අදාපු විඥානයකට හැදුන විඥානයකට තනිකර ජීවත් වෙන්න කවදාවත් පුළුවන්කමක් නැහැ ආහාරයක් නැතුව මොකද හේතුව යමක් හටගත්තා නම් ඒක ප්‍රවැත්මක ශක්තියක් අවශ්‍යයි ඒ ශක්තිය නිදුන්නොත් ඒ ප්‍රවැත්ම ඉතින් පවතින්නේ නැහැ එහෙනම් මේක බාහිර ලෝකයේ දේවල් වලට පමණක් නෙමෙයි හිතාභ්‍යන්තර වන්නාගේ දේවල් වලටත් මේ ස්වභාවය උරුමයි ඒ නිසා මොකද සිද්ධ වෙන්නේ අභ්‍යන්තරේ නිකන් හටගත්තේ නැහැ රාග හිත නිකන් හටගත්තේ නැහැ ද්වේෂ හිත මෝහ හිත ඒ වගේ මේ විඥාන නිකන් හටගත්තා නෙමෙයි යම් කලක් මේ රෝගේ ඇතුළු කරලා ඒ වෑයෙන් අධ්‍යක්ීම් වලින් පෝෂණය වෙලා ලැබුණා වූ ආස්වාදයන්ට කිජු වෙලා එබඳු දේ මතු බලාපොරොත්තු ඇති කරගෙන මෙන්න මෙබඳු කරගත්තා වූ ක්‍රියාසහනකින් ක්‍රියාකලාපයකින් තමයි ඇති කරගත්තේ ක්‍රමක්‍රමයෙන් අර කියන්නා වූ මානසිකත්වයේ තුල ඒ කියන විඥාන කියන අවස්ථා. එහෙනම් මේවා හැම වෙලෙම බලාපොරොත්තු වෙනවා යමකින් ගොඩ නැගුවද ඒ දේවල් මත ආපහු දීපං ආහාර වශයෙන් දීපං කියන අදහසක් මනස තුලින්ම ඇති කරවලා මනසට දැනුම් දෙනවා මේ නිසා ලෝක සත්‍යයට මනවරණ රූප බලපං මනවරණ සද්දහල ආස්වාද ගනිං මනවරණ ගන්ධය ආග්‍රහණය කරලා ආස්වාදයේ දීපං මනස මේ ආකාරයෙන් කියනවා වාගේ අදහස් දෙනවා මොනවද මේ දෙන්නේ අන්න හටගත් ආ විඥාන ආස්වාද නැමැති ආහාර ඉල්ලනවා එහෙනම් ආස්වාදයෙන් ගොඩනැගිත විඥානයක් යම් විදිහකින් ආහාර නොදුන්නා නම් මොකද වෙන්නේ ආහාර නැතිනෙ විඥානයේ ජීවත් වෙන්න බෑ ආහාර නැතින විඥානේ නැරිලා යනවා පණ තියෙන විඥානේ එනම් මනස තුලම ඇති වෙන්නා වූ ජීවත් වෙන ඒ විඥාන ස්වභාවයන් අපේ ළඟ ජීවත් වෙලා ඉන්නකම් වද දෙනවා වාගේ අදහස් දෙන්න පටන් ගන්නවා. මෙබඳු ආස්වාද ලැබපන්. මොන අසාධාරණයක්වත් බලන් තේපා බැරි වෙච්ච තරමට එහෙම හිතෝනවා. මොන සාධාරණ අසාධාරණ පැත්ත කියලා කොහොම හරි මේ ආස්වාදී ජයගනි ආස්වාදී ගනි වෙන දෙයක් පස්සේ විඥාවි දැන් කරගනි ආස්වාදී දීපා. මෙබඳු ආකාරයෙන් මේ මානසිකත්වයේ දැඩි වුණ තරමට මෙබඳු ආකාරයෙන් මනසට වද දෙන්න පටන් ගන්නවා, අදහස් දෙවන්න පටන් ගන්නවා. මෙන්න මේ නිසා ලෝක සත්‍යයට එපාසියේ කිහිදියත් අනීමේව කෞතියේ කිහිදියත් අතාරින්න පුළුවන්කමක් නැහැ. ආස්වාදී බලවත් වෙලා ආස්වාදී ජයරන් මානසිකත්වයේ පරාජය කරනවා, ගැටි කරනවා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේවත් ජීවත් වෙන්නේ ආහාරයෙන්. ආහාරයක් නැත්නම් විඥානයකට ජීවත් වෙන්න බෑ. එහෙනම් විඥානේ මොනවද ආහාර කරන්නේ? අනුකූල වන්නා වූ ධම් ස්පර්ශ කරලා හිටන් ඇතින් රූප ස්පර්ශ, කනින් ශබ්ද ස්පර්ශ, නාසයෙන් ගන්ධ ස්පර්ශ, දිවෙන් රස ස්පර්ශ, කයින් පොට්ටබ්බ ස්පර්ශ, මනින් ධර්ම ස්පර්ශ කියන මේ ආදී වන්නා වූ ස්පර්ශයන් මුල් කරගෙන මේ විඥාන ආහාරයෙන් ලබා ගන්න හේතුවෙන් ජීවත් වෙන නිසා විඥාන මැරෙන්නේ නැහැ. එහෙනම් විඥාන මැරුවොත් මොකද වෙන්නේ? අන්න අපිට බේරුමක් ලැබෙනවා. අසහනකාරීත්වයෙන් මිදෙන්න අවශ්‍ය පසුපලය හැදෙනවා. එහෙනම් විඥාන මරා ගැනීම අපි ඉතින් තීරුම් මරන් කරගන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? ඇස කන නාසය දිව කය කියන මේ ඉන්ද්‍රියෝ සංවර කරගත්තා නම් බොහොම අමාරුවෙන් සුළු කාලයේ ඉන්න ඕනේ. මොකද්ද වෙන්නේ? ඇත්ත දැකලා තියෙන්නේ හටගත්ත දෙයක් තියෙනවා නම් කැමැත්තේ පවතින්නේ. ඒ වගේම කැමැත්තේ පවතින නැති ස්වභාවයක් ඇතනම් ඒ නිසාමයි දුක හටගන්නේ. ඒ නිසා දුක් වෙනවා. ඒ වගේ දේවල් පස්සේ යනවා නම් අනාථ ගමන, අසාර ගමන, දුක්ඛාගත වන්නා වූ අනාථ වූ අසාර වූ ගමනක් මොනවට යනවද? එබඳු වන්නා මේ ගමනේ දුකෙන් මිදෙන්න නම් මේ ගමනට හේතු වෙන්නා වූ තෘෂ්ණාව හටගන්න නම් මේ අසහනකාරීත්වයෙන් මම මිදුණා නම් අසහනකාරීත්වයෙන් මිදුණාට මොන තෘෂ්ණාවක් ඉතුරු වෙන්නද? මොන බලාපොරොත්තුවක් ඉතුරු වෙන්නද? එහෙනම් මාල්දී කලේ ඉත්තේ මොකද්ද? මෙන්න මේ අසහනකාරීත්වය ඇති කරන මඟ හොයලා අන්න ඒකේ මිදෙන්නයි කියලා දැනගත්ත දවසට එයාට පුළුවන්කමක් ලැබෙනවා. අර විඥාන් නැමැති අධ්‍යාන්තර වන්නා මේ මානසිකත්වයේ තුල ඒ ස්වභාවයන් ඒ බලාපොරොත්තු පවතිනවා නම් අන්නේවට පැවැත්මට හේතුකාරක වන ඒවා පෝෂණය වෙන අදහස් නොදීන්ට ඕනේ. ඒවට අදහස් නොවෙන්නවා මොනවද කරන්න ඕනේ? නොවෙන්න නම් මොකද කරන්න ඕනි? කාග අදහස් හත්තරනවා නම් ද්වේෂ අදහස් හත්තරලා, මෝහ අදහස් හත්තරලා, යම් මොහොතක් යම් කාලයක් උත්සාහයෙන් වීර්යයෙන් යුද්ධව අන්න හික්මෙන්ද පටන් ගත්තා නම් ඒ තැනැත්තා නිකම්ම නෙමෙයි හික්මෙන්නේ කරුණු දැනගෙනයි උත්සාහයෙන් හෝ වීර්යයෙන් හෝ මේ ආහාරය අත්හැරලා දැම්මොත් මේ කෙලවරක් නැතුව වද දිදී පස්සෙන් එන මේ විඥානය මැරිලා යනවා. විඥාන නිරෝධ වුණා නම් නාම රූප නිරෝධයි. නැත්නම් ඒ කියන්නේ ඒ විඥානේ නැති වෙලා ගිය ගාම නැවතත් ඒ හිත තුළ බහිඳ විදියක් නැහැ අවශ්‍ය කරන්නා වූ අදහස්. යම් ආකාර රූපාකාර හැඟීම් බහිඳ විදියක් නැහැ. මොකක් නිසාද? ඒ බලාපොරොත්තු අත්හැරලා ගියා නම් එවන් විඥානයක් නැති තැන හිත කියන ප්‍රභාස්වර විදන් දීග්ගවේ චිත්තං කියමේ චිත්ත ස්වභාවයේ කොහොමවත් කාගේ නැගින්නේ නැහැ, ද්වේෂේ නැගින්නේ නැහැ. ආගන්තුක උපක්ලේශ වශයෙන් හදාගත්තේ විඥාන කියන අවස්ථාවට කහට ගන්නවා ගත්තා වූ ස්වභාවය මතුවෙනකොට තමයි ඔය කියන්නා වූ දුච්චරිත දේවල් ඉල්ලන්නේ. ඒ වගේම හැඟීම් මතු කරවන්නේ, බලාපොරොත්තු ඇති කරවන්නේ, ලෝකයේ පැවැත්ම සඳහා අහානකාරීත්වයක් ඇති කරවන්නේ, එබඳු වන්නා විඥාන ක්‍රියාත්මක කරවන්නේ කුමකින්ද? ඔන්න ඔය කියන්නා වූ සංඛාරයන්ගෙන් බලවත් වෙලා තියෙන විඥානක ස්වභාවය. ඒ නිසා ඉල්ලන්න පටන් ගන්න කාම අදහස් ඉල්ලනවා නම් ඒකෙන මූලික හේතුව වශයෙන් දැනගත විඥාන මරා දමන්නට නම් විඥාන නිරෝධ කර දමන්නට නම් මොකද කරන්න ඕනේ? සංඛාර පත්‍ය විඥානං කියලා පෙන්නපු මේ සංස්කාර පත්‍යයෙන් වන විඥානයක් ඇත්නම් සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන දෙන්නපත් කරන්න ඕනේ. එහෙනම් මේ විඥාන නිරෝධ කරන්න මොකද කරන්න ඕනේ? සංඛාර ආහාරය කරෙන් නම් මේ විඥානේ පවතින්නේ පහළ වෙන්නේ. සංඛාර නිරෝධ කළොත් විඥානෙට නැගිට විදිහක් නැහැ, නිරෝධ වෙනවා. එහෙනම් සැරිසරන්න විදිහක් නැහැ විඥානයකට මානසිකත්වයේ තුල. එහෙනම් දැනගන්න ඕනේ චිත්ත එකක්, මනෝ එකක්, විඥාන එකක් මේ ආදි වශයෙන් විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිරිටි ගැනීම තරමටයි මේ ආකාරයෙන් මේ චිත්ත කියන අවස්ථාව ඉක්ම ගිහිල්ලා ওই ආකාරයෙන් මනෝ විඥාන කියන අවස්ථාවන් දෙන්නේ නව අවස්ථාවක් තුළ කහට ගැනිලා එන්ටෙන්ට ආගන්තුක උපක්ලේශයන්ගෙන් උපක්ලේශයෙන් කිරිටි වෙලා නව අවස්ථාවකදී විඥානස්කන්ධයට ගෙතු වෙනවා. විඥානස්කන්ධයේ නමේ චිත්ත කියන අවස්ථාව මේක ගැඹුරු තැන් විග්‍රහ කළා. පසුත කාලයකත් හොඳට විග්‍රහ කරලා දෙනවා. මේෙන් දැනගන්න ඕනේ චිත්ත මනෝ මානසං හදයන් පන්දරම් මනෝ මනායතනම් මනීන්ද්‍රියම් විඥානම් විඥාන කන්දෝ කියන දෙන්නකම් මේ චිත්තයක් ඉතාම සුළු මොහොතකදී පවා කහට ගැනෙන ධර්ම ස්වභාවයක් තියෙනවා මේ චිත්ත විද්‍යාව. ධර්මයේ තුල අභිධර්මයේ තුල තා පැහැදිලිව පෙන්ලා තියෙනවා. එනිසා හොඳින් තේරුම් අරගන්න ඕනේ මෙන්න මේ විඥාන කියන අවස්ථාවට ගහට ගැනීම දෙක නැවත සුද්ධ කරනකොට මොකද වෙන්නේ? ඒකට අවශ්‍ය කරන්නා වූ මේ සංඛාර නොදී ඉන්න ඕනේ. එහෙනම් මොනවද නොදෙන්නේ? අපිට වරදක් තියෙන්නේ, කරදරයක් තියෙන්නේ අවිද්‍යා සහගත සංඛාර වලින්, අවිද්‍යා සහගත විඥාන වලින්. එහෙනම් අවිද්‍යා සහගත විඥාන නිපදවන්නේ අවිද්‍යා සහගත සංඛාර ආහාර කරගෙන ගැඹුරින් පරිච්ඡසමුපාදිය ගැන විග්‍රහයක් අතු අවස්ථාවකදී ප්‍රකාශ කරනවා. ඉතාම හොඳින් පරිච්ඡසමුපාදියෙන් ධර්මයේ තෝරා ගන්න පුළුවන් ඊට පස්සේ. ඒසා ඉතාම කෙටියෙන් මේ අවස්ථාවේදී මේ චතුරාර්ය සත්‍ය විග්‍රහ ප්‍රමාණයක් උදරයි ගත්තේ. ඔයින් තේරුම් අරගන්න ඕනේ ආශාවෙන් බැඳෙන අදහස් වලට ඉඩ නොදී අසකන දිවනාතයේ ශාරීරියේ මන සංවර කළා නම් අන්නේ අවස්ථාවේදී විඥාණයන්ට ආහාර නැති වෙලා විඥාන දුබල වෙنده පටන් ගන්නවා. ඊට පස්සේ විඥාන නිරෝධ වුණාට පස්සේ දැන් හවදාවත් ලෝකයෙන් කිසි කරදරයක් අසහනකාරී මානසිකත්වයක් ගොඩ නැගෙන්නේ නැතුවම ඊටාම පහසුවෙන් අර වැදින්නාව ස්වභාවයෙන් වෙන්ගෙන් අපිට පුළුවන් වෙනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ දුක්ඛ නිරෝධය කරපුවාම මොකද වෙන්නේ? යම් කිසි අසහනයකින් රාගගිනි, ද්වේෂගිනි, මෝහගිනි හටගත්තද, ජාතිගිනි, ජරාගිනි, ව්‍යාධිගිනි, මරණගිනි, ශෝකගිනි, පරිදේවගිනි, ඔයාදි වශයෙන් ගිනි හටගත්තද මේ සෑම ගින්නක්ම ඉවර වෙනවා, කෙලවර වෙනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ දුක අයින් කරන්නට නම් අසහන කාර්යයෙන් මිදෙන්න නම් දුක දුක හැටියට දකින්න ඕනේ. ඒ වගේම එහි තිබෙන දාහ ස්වභාවය දැක ගන්න ඕනේ. ඒ දාහ ස්වභාවයන් දැකගත්තා නම් මොකද වෙන්නේ? අන්න දුකෙන් ඒකෙන් මිදෙන්න ඕනේ කියලා අදහසක් එනවා. එබඳු වන්නා තෘෂ්ණාවෙන් අල්ලා ගැනීමක් ඇද්ද දුකට හේතුවයි කියලා දකින්න පටන් ගන්නවා. අන්න ඒකෙන් මිදලා ගියාට පස්සේ මොකද වෙන්නේ? දුක්ඛ නිරෝධය කියන්නේ එතෙක් කල් තිබුණා වූ දාහයන්ගෙන් මිදලා ගිහිල්ලා රාගගිනි නිවුණා නම්, ද්වේෂගිනි නිවුණා නම්, මෝහගිනි නිවුණා නම් අන්න එතන ඇති වෙනවා සිසිලක් දැනීමක්. අන්න සාන්තයි ප්‍රණීතයි. අන්න ඒ අවස්ථාව උදා කරගත්තා නම් කියනවා දුක්ඛ නිරෝධයටපත් වුණා. එහෙනම් මෙලෝදිම කරන දෙයක් මිසක් මෙයින් මැරිලා ගිහිල්ලා කරගන්න දෙයක් නෙමෙයි. මේ ජීවත් වෙලා ඉන්න කාලය තුල යථා දහම් අවබෝධ කරලා ධර්මානුකූලව ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පූර්ණයේ කෙරෙහි අනුගමනය කරලා ඒ තුල ලබන සාන්ත වූ ප්‍රණීත වූ තනතුමක් නිවන් සුව කියන්නේ මොදින් තේරුම් අරගෙන මෙලෝදී ලැබීමේ උතුම් නිවන් සුව අත්පත් කරගන්නවා නම් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය අත්පත් කරගත්තා වෙනවා. දැන් මේකෙදී අපි දැකගත යුතු විශේෂ දෙයක් තියෙනවා කුමක්ද? මේ කියන්නා වූ දුක්ඛ නිරෝධය කරගන්නට දැන් අපි ඔක්කොම කටයුතු දැනගෙන අහගෙන හිටියා. තව මාර්ගය හරියට දන්නවද? දැන් ඇහුවොත් මොකද කියන්නේ? දුක්ඛ නිරෝධ මාර්ගය මොකද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගය මොකද්ද? ඉතින් ඇහුවොත් අපි හොඳටම දන්නවා, පැහැදිලි දන්න දෙයක් තියෙනවා. කවුරුත් කියයි, බොහෝ අය කියයි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. දැන් හොඳින්ම අද තේරුම් අරගන්න ඕනේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කුමක්ද? දැන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය හරියටම දන්නවද? තෝරාගෙනද තියෙන්නේ? මාර්ගය තෝරාගත්තා නම් නැවත ගුරුවරයෙක් අපිට අවශ්‍ය නැහැ ආර්ය මාර්ගය දැනගන්න. එහෙනම් ගුරුවරයෙක් නැවත අවශ්‍ය නැති සත්‍යයටපත් වෙලා පරප්‍රත්‍ය රහිතයි, නැන අනුගේ ආධාරයක් ඕනේ නැහැ කියන තත්වෙට ධාම්ම අවබෝධය පූර්ණ කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. නිවන් දකින ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හරියට තේරුම් ගත්තා නම් එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් අපිට අත්‍යවශ්‍ය මූලික ධම්ම අවබෝධය ලබා ගන්නට පස්සේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ බයින්ද තියෙන උතුම්ම අවස්ථාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ටික ටිකක් වැඩිපුර විග්‍රහ කරලා තේරුම් අරගන්න ඕනේ. හොඳින් මනා අවධානයකින් යුතුව මේ ටික තේරුම් ගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. එහෙනම් අපි බැලුවොත් අද අපි අහලා තියෙනවා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා ධම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයක් අපි මේකට අංග 8ක් කියලා කියනවා. නමුත් මේකේ නියම වචනේ හංග 8ක්. අංග කියන වචනේ නෙමෙයි මෙතෙන්ට ගන්නෙ, හංග කියන වචනේ. මේ අතට තව දෙකක් එකතු වෙලා සම්මා ඥාන සහ සම්මා විමුක්ති කියන දෙක ආවන දස හංගේහි සමන්නාගතෝ අරහා කියලා කියනවා. හංග 10කින් සම්පූර්ණ වුණා නම් අරිහතුන් වහන්සේ කියලා ඔය ආකාරයෙන් පෙන්නනවා. මෙහි පෙන්නන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආර්ය වූ නැත්නම් මේ සසල ගමන නැවැත්වීමට හේතු වෙන්නා වූ හතක් තියෙනවා. අපි ළඟ තිබුණේවා හංගල දාන මාර්ග, නැත්නම් අවිද්‍යාමාන කරණේවා. මෙන්න මේ මාර්ගයක් තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. එහෙනම් මෙහිදී අපි දැනගත්තොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ එකක්මයි කිව්වොත් එහෙම. දැන් අපි කියනවා එකම ආර්ය අෂ්ටාංගික මාර්ගයයි නිවන් දකින්න. හරි නිවන් දකින්න එකයි. තවත් එකක් තියනවාද ලෝක පැවැත්මට කිව්වොත්? සමහරලාට බොහෝ කොටම අහලා නැහැ. එහෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයක් දින බව. හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ලෞකික වූ කෙලෙස් සහිත වූ සුගතියට හේතු වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා. ලෝකෝත්තර වූ නිවනට හේතු වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා. දැන් මෙන්න මේ කියන කාරණේ කිව්වොත් එහෙම හැබැයි අපි නම් අහලා නැහැ ලෞකික වූ කෙලෙස් සහිත වූ ලෝකෝත්තර ලෞකික ඒ වගේම සතර ගමන්ට හේතු වෙන සුගතියට හේතු වෙන ජාති ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අපි නම් අහලා නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන නිවන් දකින්න කියලා අපි නම් අහලා තියෙන්නේ කියලා ඒක පාර කැළඹුමක් එහෙම ඇති වෙන්න පුළුවන්. කැළඹුම් හිතක් ඇති කරගන්නත් පුළුවන්. නමුත් මේක හොඳට පැහැදිලිව තේරුම් අරගන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සෙල්ලා තිබුණ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තිබුණා. හැබැයි ඒක ලෞකිකයි, කෙලෙස් සහිතයි, සසල ගමන්ට හේතු වෙනවා. එහෙම එකක් නැතුව නෙමෙයි බුදු පියාණන් වහන්සේ මේ දේශනා කරනවා. එහෙම දේශනාවක් තිබුණා. නමුත් මා විසින් ලෝකයාට නිවන් අවබෝධ කරන්න පෙන්නපු ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් ඒක නෙමෙයි. ඒක මෙන්න මේකයි කියලා මාර්ගයේ ලක්ෂණ විග්‍රහ කරලා පෙන්නවා. මෙන්න මේ කාරණේ මහා චත්තාරීසක සූත්‍රයේ කියන සූත්‍රයේ පැහැදිලිව දේශනා කරලා තියෙන සූත්‍ර පිටකයට ඇවිත්ති ධම් කොටසක. හොඳින් තේරුම් අරගන්න ඕනේ. එහෙනම් අපි විසින් විශේෂයෙන්ම දැනගන්න ඕන දෙයක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවන් දකින්න හේතු වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය. අන්න ඒක තේරුම් ගත්තා නම් තමයි වැදගත්කම තියෙන්නේ. බුදුනුවන් හැටියට නැත්නම් ඥානවන්තයන් හැටියට නිවීමට සැනසීමට තිබෙන මාර්ගයේ විමුක්තියට තියෙන මාර්ගය අපි දැනගෙන හිටියේ නැත්නම් අපි කොහොම නිවන් දකින්නද? මාර්ගයේ දැක්කේ නැත්නම් කොහොමද ඵලයක් ලබා ගන්න අනුගමනය කරන්නේ? එහෙනම් හොඳටම තේරුම් ගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. අන්නේ මහා චත්තාරීස සූත්‍රයේ පෙන්නපු ආකාරයෙන් විග්‍රහ කරලා දෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙකක් වන හැටි, එකක් ලෞකික වන හැටි, එකක් ලෝකෝත්තර වන හැටි. ආර්ය මාර්ගයේ මොකද්ද? ඒ සම්මාදිට්ඨිය මොකද්ද? මේ ආකාරයෙන් විග්‍රහ කරගන්න ඕනේ. මේ කාලේ වෙනකොට සම්මාදිට්ඨි වැහි වැහලා, මිත්‍යාදිට්ඨි වැහි වැහලා කියන්නේ කොහොමද? මෙහෙම කළොත් මිත්‍යාදිට්ඨි ආර්ය මාර්ගී නෑ. මෙහෙම කළොත් බෞද්ධයෙක් නෙමෙයි. මේකේ වගේ එක එක අදහස් ගන්නලා මිත්‍යාදිට්ඨි මහා ගොඩකින් යුද්ධ කරලා දිනනවා. නමුත් යථාර්ථයෙන්ම වුණා තියෙන්නේ මිත්‍යාදිට්ඨියට වැටෙන්න බෞද්ධත්වයක සම්බන්ධ නොවෙන්න හේතු වෙන මිත්‍යා දෘෂ්ටි වලට කාරණා 10යි පෙන්වලා තියෙන්නේ. මේන් එහා මිත්‍යා දෘෂ්ටි කතා කරනවා නම් මිත්‍යා දෘෂ්ටි අඳුරගින්නේ නැහැ. මේ අවිද්‍යාවේ වැඩපිළිවෙල, අවිද්‍යාවේ දෘෂ්ටිත මිත්‍යා දෘෂ්ටි කියනකට පුරුදු වෙලා තියෙනවා. නමුත් අවිද්‍යාවේ වැඩපිළිවෙල නිසා සසර ගමනක් හට ගන්නවා මිසක් මිත්‍යා දෘෂ්ටිය අතමහා නරකයට හතර අපාය උපදින්න හේතු වෙනවා මිසක්. ඔය ආකාරයෙන් විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. එහෙනම් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. මෙන්න මේක සතර අපාගත වෙන්න හේතු වෙන මිත්‍යා දෘෂ්ටියක්. අවිද්‍යාවේ දෘෂ්ටියක් තියෙනවා. ලෝක සත්‍යයගේ සතර පැවැත්මේදී නොඑක් නොඑක් දේවල් මේ ලෝක සත්‍යය කරනවා. අන්‍යෝන්‍ය ආධාර උපකාර ලබා ගන්නවා. මෙන්න මෙබඳු කටයුතු වැඩපිළිවෙලා. අන්නේ කරන වැඩපිළිවෙල අවිද්‍යාව නිසා ලෝක සත්‍යයා මේ පැවැත්මේ යන්න වැහැගත් වැඩපිළිවෙලක් නිසා අවිද්‍යාව සහගත දෘෂ්ටි මිසක් ඒවත් නෙමේ මිත්‍යා දෘෂ්ටි කියන්නේ. මිත්‍යා දෘෂ්ටියයි අවිද්‍යාවේ දෘෂ්ටියයි දෙක තේරුම් ගන්න ඕනේ. අවිද්‍යාවේ දෘෂ්ටිය සහ මුලින් කෙලවර වෙන්නේ අරිහත් ඵලයෙන් නිවන් අවබෝධ කරලා අරිහත් ධේයපත් වුණාම. සෝතාපන්න ඵලයට පත් වෙනකොට එයාගේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය දුරු වෙනවා. එහෙනම් දැන් තේරුම් අරගන්න ඕනේ කුමක්ද? දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් හටගන්නවා නම් කොහොමද මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය හටගන්නේ? එහෙනම් අපි දැනගන්න ඕනේ අන්න මහා චත්තාරිද සූත්‍රයේ හැටියට පෙන්ලා තිබෙනවා සම්මා දිට්ඨියක් මිත්‍යා දෘෂ්ටියක් කියන මෙන්න මේ දෙක ක්‍රියාත්මකින ආකාරය. එහෙනම් දැනගන්න ඕනේ මොකද්ද? මොකද්ද සම්මා දිට්ඨි කියන්නේ? මොකද්ද මිත්‍යා දෘෂ්ටි කියන්නේ? මෙන්න මෙතෙන්දි විග්‍රහ කරලා දැනගන්න ඕනේ. සම්මා දිට්ඨි කියලා පදයක් කියුණා. දැන් මේ සම්මා දිට්ඨි කියන වචනේට අපි ගන්න අර්ථය මොකද්ද? යහපත් දැකීම, හරි දැකීම, නිවැරදි දැකීම. මේ සම්මාදිට්ඨි තෝරලා තියෙන සිංහල අර්ථ තුනක්. හොඳයි, දැන් තේරුණාද? හිතලා බලන්න. සම්මාදිට්ඨි කියන්නේ යහපත් දැකීම කිව්වොත්, හරි දැකීම කිව්වොත්, නිවැරදි දැකීම කිව්වොත්, ඔය යහපත් කියන වචනේ, හරි කියන වචනේ, නිවැරදි කියන වචනේ සාමාන්‍ය ලෝකයාගේ භාවිතයේ තියෙන වචන තුනක්. ඔය වචන තුන කියනකොට ලෝක සත්‍යය තියෙන අදහසක් ඇත්නම් මේ ලෞකිකත්වයේ තුලම තියෙන එහෙනම් ලෝකෝත්තර ධර්මාවෝදයෙන් ධර්මඥානෙ පහළ වෙන එකක් අවතේ නැහැ. සාමාන්‍ය අදහසක් එනවා. නිවැරදි කියන්නේ මෙන්න මේවනි. යහපත් කියන්නේ මේවනි. හරි කියන්නේ මේවනි කියලා. සමාජයෙන් පිටින්නාව මේ සුචරිතේ දුච්චරිතේ වැනි සීමා විච්ඡ මට්ටමකට තියාගත්ත. ඊටාම සුළු ලෞකික මට්ටමක තියාගත්ත නිවැරදි බවක් වැටහෙනවා. හරි දහම් කුරුසක් වැටහෙනවා. ඒ වගේම යහපත් කියන දහම් කුරුසක් වැටහෙනවා. අන්‍යව දකින්න දැකීම සම්මා දිට්ඨිය කියලා අදහස් ගත්තට ආර්ය ධර්මීය අවබෝධ කරන සම්මා දිට්ඨිය කර බහින්ද ඔතන ධර්මාභෝධයේ මදි අදහස ගැලපුන්නේ නැහැ. අදහස සම්පූර්ණ ඉලා වැටහුන්නේ නැහැ. ලෝකෝත්තර අදහස වැටහුන්නේ නැහැ. එහෙනම් ලෝකෝත්තර අදහස වැටහෙන්න නම් ඔය පදේ තිබෙන නිරුක්තිය ගන්න ඕනේ. සම්මා කියන වචනේ පින්නුවේ කුමක්ද කියලා හිතලා බලන්න ඕනේ. එහෙනම් මොකද්ද ගන්නේ? අන්න ආර්ය අර්ථයක් තියෙනවා එකක්. ලෝකාර්ථයක් එකක් තියෙනවා. නැ යහපත් කියන, නිවැරදි කියන, හරි කියන වචනේ සම්මා කියලා ගත්තේ ලෝක සම්මත අර්ථයෙන්. එහෙමත් එකක් තියෙනවා අපි ඉස්සෙල්ලා කිව්වේ ලෞකික ආර්යසායක මාර්ගයක් තියෙනවා. ඒකෙත් තියෙනවා සම්මා දිට්ඨියක් ලෞකිකයි. එහෙනම් මොකද තේරුම් ගන්නෙ? ලෝකෝත්තර මාර්ගය කොහොමද හොයාගන්නේ? අන්න පද නිරුක්තිය අරන් බලන්න ඕනේ. මොකද පද නිරුක්තිය? සං කියලා එකතුවක් තියෙනවා. මා කියන්නේ මිදෙනවා. මොනවද සං කියන්නේ? අපි මේ ලෝකේ පංචකාමී යුද්ධ වෙලා එකතු කර ගන්නව කොටසක් තියෙනවා සං කියලා. සං කියලා කියන්නේ අන්නේ කොටසට. අන්නේ සං කියන්නා කොටස අරගෙන මොකද කරන්නේ? අපි කාර කර කර යනවා. සංසාරයි කියන්නේ ගමනේ කරගෙන සාරද්දෙන් යුද්ධව අදහගෙන කාරයි කියලා හිතාගෙන සංසාරයක් හදාගෙන කාර දේවල් කරන්න ඕනේ කියනවා නිගමනයක් අරගෙන ඊට අනුකූලව කාරයි කියන නිගමනයෙන් කටයුතු කරලා සංකාර කරගන්නවා. දැන් මෙහෙම යන ගමනකදී මොකද කරන්න ඕනේ? මේ සංකාර කරගෙන සංකාර කර කර යන සාකල් සතර ගමනේ අනාසත්වයෙන් මිදෙන්න බෑ. සසරෙන් මිදෙන්න බෑ. දුකෙන් මිදෙන්න බෑ. එහෙනම් දුකෙන් මිදෙන්න නම් මොකද කරන්න ඕනේ? මේවා ඉවත් කරන්න ඕනේ. මා කර දමන්න ඕනේ. මා කියන්නේ මිදෙන අර්ථයේ මා හෝතු ජාති යාතිනම් මා මේ බාල සමාගමෝ. ඒ වගේම මා පක්ක හේතු මා ණය හේතු ඔය ආදි වශයෙන් මා කියන වචනෙන් පෙන්වන්නේ මොකද්ද? එයින් නොගන්නවා, එයින් ඉගත් වෙනවා, මිදෙනවා කියන අර්ථය. එහෙනම් මොකෙන්ද මිදෙන්නේ? සං කියන්නා වූ මේ පංචකාම සංපත් සහිතවන්නා මේ ලෝකයේ සමග තින්න එකතු වෙන්නේ. යම් මිදීමක් සිද්ධ කරන්නේද මේකට කියනවා සම්මා. සං කියන එකතු වීම මිදීමට යමක් දැකිය යුතුද? අන්න ඒකට කියනවා සම්මා දිට්ඨි. එහෙනම් අද හොඳට තේරුම් අරගන්න ඕනේ. කුමද්ද සම්මා දිට්ඨි කියන්නේ? සං කියන්නා මේ එකතුව ලෝකයේ මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුන් ලෝකේ සතර ගමනේදී එකතු කරගෙන යන වැඩපිළිවෙල අන්න ඒකේ මිදීම සඳහා යමක් දැකිය යුතුද? අන්න ඒක ආර්යයන් විසින් දැකිය යුතු සම්මා දිට්ඨි. දැන් හොඳට තේරෙනවා යහපත් දැකීම, හරි දැකීම කියන වචනේ ඉක්මෝලා ධර්මාභෝධයට හේතු වෙන්නා වූ දහම තුළු හුඟා ගැඹුරින් කිදා බැහැලා තමයි සම්මා දිට්ඨි කියන වචනේ ආර්ය අර්ථය තෝරාගත්තේ. දැන් හොඳින් තේරුම් ගන්න හරි ගැඹුරුයි. බොහොම අහන්න ලැබෙනවා අදු නිසා. එක පාරක් කියනකොටම මෙවන් දහමක් මොකද්ද මේ කියන්නේ කියලා තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ටිකෙන් ටික හිතලා බලලා අහලා විමසලා මේ ටික බලා ගත්තාම හරියාකාරව ඇත්ත දැනගන්න පුළුවන් වෙයි. දැන් අපි දකින්න ඕනේ කොහොමද මේ එකින් එක මාර්ගාංගයේ මේ මහා චත්තාරීසක සූත්‍රයේ දේශනා කර තියෙන ආකාරයෙන් හරියාකාරව විග්‍රහ කරලා දැනගන්න අපි දැනගන්න ඕනේ. අන්න දැන් අපි දැනගන්නවා සම්මා දිට්ඨි කියන පළවෙනි මේ මාර්ගාංගයේ විග්‍රහ කරලා දැනගන්නවා කොහොමද ගුරුවරයෙක් නැතුව ඊට පස්සේ මේ අහගත්තාම දැනගත්තාට පස්සේ මන් දැන් සම්මා දිට්ඨියට යන හැටි දන්නවා. සම්මා දිට්ඨිය තේරුම් ගන්නවා. මෙන්න මේ tikai සම්මා දිට්ඨිය කියන්නේ. මේ tikai මිත්‍යා දිට්ඨිය කියන්නේ. මේ සම්මා දිට්ඨියෙන් මිදුණාම කොහොමද මම මේ සත්‍යය ලබා ගන්නේ? එහෙනම් සම්මා දිට්ඨිය කී ආකාරද? සම්මා දිට්ඨිය දෙආකාරයක් වෙන්නේ කොහොමද? ලෞකික එකක් වෙන්නේ කොහොමද? ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා මෙන්න මේ විග්‍රහය හරියාකාර තේරුම් අරගන්න ඕනේ. සම්මා දිට්ඨි කියන මාර්ගාංගය තුලින් සැක නැතුව දහම් මඟ වටහා ගත්ත කෙනෙක් වෙන්න. එහෙනම් හොඳින් තේරුම් අරගන්න ඕනේ. සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය සිය දැනගනි. මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය සිය දැනගනි. සම්මා දෘෂ්ටිය දෙයාකාරයි කියලා දැනගනි. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සුගතියේ සසර ගමනට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. මෙන්න මේ කියන කාරණා ටික සම්මා දිට්ඨි කියන මාර්ගාංගයේ පිළිබඳව දැනගෙන හිටිය යුතුයි. කාගෙන්වත් අහන්න නැතුව සම්මා දිට්ඨිය මම දන්නවා. දැන් මට ආර්ය මාර්ගයේ පිළිබඳව අහගන්න දෙයක් නැහැ. සම්මා දිට්ඨි කියන්නේ මොකද්ද කියලා ආයි කාගෙන්වත් මේ ටිකේ මට හොඳට පැහැදිලිව සම්මා දිට්ඨිය තෝරාගන්න පුළුවන් කියලා. ඔන්න පළවෙනි පදේ හරියට තෝරාගත්තොත් ඔන්න පළවෙනි මාර්ගාංගයේ තෝරාගත්තා වෙනවා. එහෙනම් අපිට ඕන හැටියට තෝරලා බෑ. ධර්මානුකූලව තෝරා ගන්න ඕනේ. ඒක හරියාකාර දහම් සිද්ධාන්තයන්ට අනුකූලවයි විග්‍රහ වෙන්නේ. ඒ නිසායි අපි ඒක හරියට තේරුම් ගන්නෙ. එහෙනම් අපි කොහොමද වටහා ගන්නෙ? අපි අද තේරුම් ගන්න ඕනේ මිත්‍යා දෘෂ්ටිය සේ දැනගනි. සම්මා දිට්ඨිය සේ දැනගනි. සම්මා දිට්ඨිය දෙයාකාරයි කියලා දැනගනි. එකක් ලෞකිකයි, කෙලෙස් සහිතයි, සුගතියේ සසර ගමනට හේතු වෙනවා. අනික් සම්මා දිට්ඨිය ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. මෙන්න සම්මා දිට්ඨිය පිළිබඳ දැනගත්ත කරුණු මෙන්න මේ ටික හරියට තේරුම් ගන්නකොට කොහොමද මිත්‍යා දෘෂ්ටිය කියලා පෙන්වා තිබෙන්නේ? නත්ති දින්නම් නත්ති ඉද්දම් නත්ති හුදම් ඒ වගේම නත්ති සුකර දුක්ඛතානං සම්මානං පලං විපාකං නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ මේ ආදි වතින් දස වස්තුක මිත්‍යා දෘෂ්ටියක් විග්‍රහ කරලා තියෙනවා අපේ ධර්මයේ තුල. මෙන්න මේ මිත්‍යා දෘෂ්ටිය හැටියට දැනගන්නවා. මොකද්ද පෙන්වන්නේ? දන් දීුණට වැඩක් නැහැ. ඔයයි විපාකයක් නැහැ. මෙන්න එක මිත්‍යා දෘෂ්ටියක්. ඒ වගේ නැති හිටන් කියන වචනෙකින් පෙන්නනවා. පිටු කිරීම වල දැන් මොකද පොතේ පෙන්ලා තියෙන්නේ? කොමේ විපාක කියලා. නමුත් කොම කිව්වට තේරෙන්නේ නැති නිසා මේ විග්‍රහ කරලා දෙන්නේ. ඉත්‍ය කියන කියන්නේ මොකද්ද? අපි ඉත්‍ය කරනවා කියලා පොරොන්දු වෙච්ච අපි එනවා. යමක් කරගන්නවා මේ ටික කරලා දුන්නොත් මෙන්න මේක ඉත්‍ය කරනවා. දැන් බාර පොරොන්දු වෙනවා. බාරයක් වෙනවා. මට මේක කරලා දුන්නොත් මම මේ බාරේ මෙන්න මේ විදිහට ඉත්‍ය කරනවා. මෙන්න මේ වගේ ඉටු කිරීම තියෙනවා. යුතුයකම් ඉටු කිරීම තියෙනවා. මෙන්න මේ වගේ ඉත්‍ය කරන ඒවා ඒව බොරු කතා. කොහොම යා මම බොරුද? ඉත්‍ය කිරීමක් කොහෙද තියෙන්නේ කියලා. මෙන්න මේ අදහසක් ගත්තාම මොකද වෙන්නේ? නත්ති ඉද්දාන් ඒ ඉටු කරනවා කියන එකක් නැහැ. එහෙම වැදගත් දෙයක් ලෝකේ නැහැ. ඕවා බොරු කතා. මොන යුතුයකම්ද? මෙන්න මේ ආකාරයෙන් එහෙම දෙයක් නැහැ කියන දෘෂ්ටියට බහින එකට කියනවා මෙන්න දසවස්තුක විද්‍යාවලින් විද්‍යා දෘෂ්ටියෙන් තවත් දෘෂ්ටියක්. ඒ වගේම මොකද කරන්නේ? පූජාවල විපාකයක් නැහැ. සකස් කරලා වෙනහල්ලා පූජා කරන පූජා තියෙනවා. වෙන් කරලා හදලා අග්‍රහස්තේ පූජා ආදී තියෙනවා. මෙන්න මේ වගේ හදලා කරලා දෙන පූජාවල විපාකයක් නැහැ වගේ කතා. මෙන්න තවත් මිත්‍යා දෘෂ්ටියක්. ඊට පස්සේ මොකද කරන්නේ? කොච්චරවි සැප දුක් කියනව කටයුතු කරලා ඒක කරනව ඵල විපාකයක් කියලා නැහැ. සැප දේවල් කළා කියලා සැප විපාකයක් යහපත් දේ කළා කියලා යහපත් විපාකයක් නැහැ. අයහපත් දේ කළයි කියලා ලබන අයහපත් විපාකයක් නැහැ. කොහොම පිම්පව් කියලා දෙයක් නැහැ. ඔන්න ගන්නවා තව නිගමනයක්. ඒ වගේම මෙලෝ කියලා පරලෝ කරපු දේවල් මෙලෝ ඵල දෙනවා කියන්නේ දෙයක් නැහැ. අපි එහෙම පිළිගන්නේ නැහැ. පරලෝ යනවා කියලා එහෙම දෙයක් පිළිගන්නේ නැහැ. පරලෝ ගමනක් පිළිගන්නේ නැහැ. මෙන්න මේ වගේ নানা ආකාරයෙන් දෘෂ්ටි ගන්නයි ඉන්නවා. මෙන්න මේ ආකාරයෙන් පෙන්නා තිබෙනවා. ඒ වගේම මෙලව ඕපපාතිකව උපදින්නාවු මෙහෙන අපිට පේන්නේ නැති නොයෙක් සියුම්ම උපදින සත්ව කොටස් ඉන්නවා කියන ඒවා ඕවා බොරු කතා. ඔය භූතය ගැන කතා, ප්‍රේතය ගැන කතා මේවා වින්ද බෑ. ඒවා බොරු කතා. මෙන්න මේවා ගන්න අදහස් තියෙනවා. ඒ වගේම දිවස් ඇතුව දිවකන් නැතුව ලෝකෙහි යථානුවණින් දැකලා ඒ වගේම ඥානයන් පහළ කරන යථාර්ථින්නේ බුද්ධ ලෝකය ගැන පෙන්නන මහාන බෞන්වාදී අය නැහැ. ඕවා කොම් බොරු කතා. මෙන්න මේ ආකාරයෙන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් විග්‍රහ වෙනවා අපේ ධර්මයේ තුළ පැහැදිලිව. මෙන්න මේ මිත්‍යා දෘෂ්ටිය මේක මේ වගේ අදහස් ගන්නවා නම් අන්න ඒක මිත්‍යා දෘෂ්ටිය හැටියට දැනගන්නවා. අන්න එතකොට මිත්‍යා දෘෂ්ටි කියන්නේ ওই ටිකයි. ඔයින් එහාට 11 වෙනි මිත්‍යා දෘෂ්ටියක් දීලා නැහැ. නමුත් අද හවට්ටනාවේ ඉන්නවා බොහෝ කොටම මේ දේවල් කරනවා නම් මිත්‍යා දෘෂ්ටි වෙනවා. අහවල් පූජාව කළොත් එයා මිත්‍යා දෘෂ්ටියේ කියලා හිතන්නේ නැහැ. මේ මේ ආකාරයෙන් ওই කාටද අදහස් කියන අය ඉන්නවා. පරිස්සම් වෙලා හුමින් තේරුම් අරගන්න ඕනේ. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියයි මිත්‍යා දෘෂ්ටි වෙන්න තියෙන්නේ. ඔන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදීමයි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. මෙන්න මේක දැනගත්තාම මොකද වෙන්නේ? මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය සිය දැනගනි. අන්න ඊළඟ කොටස එනවා සම්මා දිට්ඨිය සිය දැනගනි. අන්න සම්මා දිට්ඨිය තුල දැනගන්නකොට සම්මා දිට්ඨිය දෙයාකාරයි කියලා දැනගනි. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සුගතියට සසර ගමනට හේතු වෙනවා. දැන් අපි දැනගන්න ඕනේ ලෞකික වූ කෙලෙස් සහිත වූ සුගතියට සසර ගමනට හේතු වෙන සම්මා දිට්ඨිය මොකද්ද? අර ඉස්සලා කිව්ව 10 මණික් පැත්ත මොනවද පෙන්වන්නේ? අර කිව්ව විදිහටම දානීය විපාක ආනිසංස තියෙනවා කියලා විශ්වාස කරනවා. අවිශ්වාස කරන්න දෙයක් නැහැ. ඒ වගේම ඉතුකම් ඉතු කිරීම ඉත දේවතාවන් විදී මාදී වශයෙන් කරන්නා වූ ඉතකම් කිරීම වල අඩුපාඩුවක් නැහැ. ඒවෙන් යහපතක් තියෙනවා. ඒ වගේම ඒවා සුගති වැඩ හොඳ වැඩ. ඒවා දැනගන්නවා. ඒ වගේම පූජාවේ හෝම පූජාවල විපාක තියෙනවා. ඒවා විපාක නැත්තේ නැහැ. ඒ වගේම අර සැපදු කර්ම වල ඵල විපාක තියෙනවා. මව් කියලා කෙනෙක් විශේෂ කෙනෙක් ඉන්නවා. පියා කියලා ගුණවතෙක් විශේෂයෙන් ඉන්නවා. ඒ ආයත අපපස්ථාන කිරීම යහපතක් නැත්තේ නැහැ තියෙනවා. ඒවා නැහැ කියන්නේ කොහොමද? ගුණවතුන් නොවෙන්නේ කොහොමද කියලා ධර්මානුකූලව තේරුම් අරගන්න පුළුවන් ගුණයක් තියෙනවා මෙන්න මෙහෙම වටහා ගැනීම. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් තේරුම් ගත්තහම අපිට පුළුවන්කමක් තියෙනවා අන්න මව් පිය ආදී වන්නා වූ අයගේ විශේෂයන් තේරුම් අරගන්නවා. මෙලෝ පරලෝ දැනගෙන පෙන්නන මහා බමුණ ආදී වන්නා පිළිතුරු නොඉදියා කියන්න බෑ. හේතුකාරක තියෙනවා. අපි පිළිගන්නවා හේතු ඇති දේවල් විශ්වාස කරන්න පුළුවන් දේවල්. මෙන්න මේ ආකාරයෙන් එසේ පිහි කරගෙන ඒ යහපත් වන්නා වූ ආකාරයෙන් සම්මා දිට්ඨිය තියෙනවා. මේ මිත්‍යා දිට්ඨියේ අනිත් පැත්ත මෙන්න මේක දැනගත්ත කෙනාට කියනවා ලෞකික වූ සම්මා දිට්ඨියට පත් වුණ කෙනා. ඒ සම්මා දිට්ඨිය පවතිනවා. හැබැයි නිවන් දකින්න මදි. හොඳින් තේරුම් අරගන්න ඕනේ ඔය සම්මා දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨිය. එහෙනම් අපි මේක ඉස්සෙල්ලා කතා කරපු මුලින් කතා කරපු මේ චතුරාර්ය සත්‍යයේ ඵල පිළිබඳ දකින්නා වූ නෝනක් දිනනවා. මොකද්ද? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං, අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි කියලා පෙන්නපු. මෙන්න මේ සම්මා දිට්ඨිය තේරුම් ගත්තනම් අන්න එයාට කියනවා ඥාන සම්මා දිට්ඨියෙන් යුක්ත වුණා. නැත්නම් ආර්ය සම්මා දිට්ඨියෙන් නිවන් දකින්න හේතු වෙන සම්මා දිට්ඨියෙන් යුක්ත වුණා. එහෙනම් දැන් තේරුම් අරගන්න ඕනේ සම්මා දිට්ඨිය කියන මාර්ගයේ විග්‍රහ කරගෙන යනකොට මාර්ගාංගයේ විග්‍රහ කරනකොට මිත්‍යා දෘෂ්ටිය හැටියට දැනගන්නවා. සම්මා දිට්ඨිය හැටියට දැනගන්නවා. සම්මා දිට්ඨිය දෙයාකාරයි කියලා දැනගන්නවා. ඒ වගේම ඒ එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සසර ගමනට හේතු වෙනවා කියලා දැනගන්නවා. අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා කියලා දැනගන්නවා. මෙන්න මේ ආකාරයෙන් ඒකේ දැනගත්තාම මොකද වෙන්නේ? ඔන්න ඔය කාරණාවලින් දැනගන්නවා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය කියන මාර්ගාංගයේ මෙන්න මේ ටික දැනගත්තාම චතුරාර්ය සත්‍යය පිළිබඳව දකින්නා වූ දැනීමක් ඥානයක් තියෙනවා නම් මේක තමයි ලෝකෝත්තර වන නිවනට හේතු වෙන්නා වූ ආර්ය සම්මා දිට්ඨිය. ආර්ය මාර්ගයේ සම්මා දිට්ඨිය. මෙන්න මේක තේරුම් ගන්න පුළුවන් ගානන් අපිට දැන් කාරණා තුනක් වැටහුණා. මිත්‍යා දෘෂ්ටිය සිය දැනගනි. සම්මා දිට්ඨිය සිය දැනගනි. සම්මා දිට්ඨිය දෙයාකාරයි කියලා දැනගනි. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සසර ගමනට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. මෙසේ දන්නා වූ යම් දැනීමක් ඇද්ද මේ සම්මා දිට්ඨි පිළිබඳ සම්මා දිට්ඨියයි. එහෙනම් සම්මා දිට්ඨිය ගැන අපි තවත් විහාර දැනගත යුතු වැදගත් හරියක් වුණා. මෙන්න මේ ටික හරියට දකිනවා නම් සම්මා දිට්ඨිය වටායත්තා වූ සම්මා දිට්ඨිය හරියට දකින සම්මා දිට්ඨිය කියනවා. ඔන්න ඔය කාරණා ටික දැනගත්ත කෙනා. මෙන්න මේ ටික අපි විශේෂයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි සම්මා දිට්ඨිය ගැනයි මේ අතර විග්‍රහ කරගන්න යන්න වෙන්නේ. සල්පදිද්දා ඒ මට්ටමින් අතර අපි විග්‍රහ කරලා දෙයි දැනවත්තන්ට වෙනවා. ඊළඟ නැවත වස්තාවක ඉදිරි විස්තරය කරන්නට වෙන්නේ. එහෙනම් දැන් අපි දැනගත්තා මොකද්ද? ඔන්න ඔය ටික දැනගත්තාම දැන් අපිට කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. නිවන් දකින්න සම්මා දිට්ඨිය මොකද්ද? සසර ගමත හේතු වෙන සම්මා දිට්ඨිය මොකද්ද? මිත්‍යා දිට්ඨිය මොකද්ද? ඔතනම අපි දැනගත්තා මිත්‍යා දිට්ඨියයි යන්නේ යමක් ඇද්ද? ඒවා මේ ලෝකේ හීන දහම්. ලෞකික සම්මා දිට්ඨියයි යන්නේ යමක් ඇද්ද? සුගතියට හේතු වෙන ඒ වාගේම පුණ්‍ය වන ජාති එකක් ඇද්ද? ඒවා මධ්‍යම දහම්. එහෙනම් චතුරාර්ය සත්‍යයේ දකින්නා වූ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පරිපදාය ඥානං, අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි කියලා පෙන්නපු මෙන්න මේ සම්මා දිට්ඨිය ප්‍රණීත දහම. එහෙනම් හීන දහම් වශයෙන් දකින්නවා, මධ්‍යම දහම් වශයෙන් දකින්නවා, ප්‍රණීත දහම් වශයෙන් දකින්නවා. ඔන්න ඔය ටික දැනගත්තා නම් මොකද වෙන්නේ? ඔහු දැනගන්නවා හීන දහම් නොකල යුතුයි, ඒවා පහකල යුතුයි ඒවා. එහෙනම් මධ්‍යම දහම් සාමාන්‍ය ඒවා ලැබුණු අවස්ථාවක ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒවා විදේශයක් කරන්ද අහක දාන්න දෙයක්වත් නැහැ. ලොකුට අල්ලා ගන්න වටනවා කියලා දෙයක්වත් නැහැ. නමුත් චතුරාර්ය සත්‍යය දකින්න ආව යම් ධර්මයක් ඇද්ද මෙන්න මේ කියන්නාව ටික අති ශේෂ්ඨයි නිවන් මාර්ගට හේතු වෙනවා සසන දුකෙන් මිදහත් වෙන්න හේතු වෙනවා කියලා මෙන්න මේ ටික තේරුම් ගත්තට පස්සේ ඒ තැන කටේට යෙදෙනකොට යෙදෙන කටේටදී දකින්න පටන් ගන්නවා මෙන්න මේක පාප ධර්මයක් මෙන්න මේක පුණ්‍ය ධර්මයක් මෙන්න මේක නිවනට හේතු වෙන කුසල ධර්මයක් කියලා තේරුම් ගන්න පුළුවන් නුවණ පහළ වෙනවා මෙන්න මෙතෙන්ට ආවහම කියනවා සම්මා දිට්ඨිය පිළිබඳ පරිවාර කරගෙන ඉති සම්මා සතිය පහළ වුණා කියලා අන්න ඊට පස්සේ මොකද කරන්නේ? ඔහු දැනගන්නා මේ තීරණිය ආවට පස්සේ මා විසින් නිවන් අවබෝධ කරගන්නට අනාථ භවයෙන් වෙන් වෙලා නාථත්වයට හේවත් නිවන්පත් වෙන්න කටයුතු කරගන්න ඕනේ කියලා මෙන්න මේ අදහස ගත්තාම අප්‍රමාදයෙන් යුතුව ඒ සඳහා කටයුතු කරන්න පටන් ගන්නවා. මෙන්න මේ පටන් ගත්තාම කියනවා සම්මා දිට්ඨිය පරිවාර කරගෙන වර කරගෙන ඇත්තා වූ සම්මා වායාම මාර්ගාංගය උගයි කියලා. ඒ නිසා මේකෙන් පෙන්නනවා සම්මා දිට්ඨිය නැමැති මාර්ගාංගයේ මේ ආකාරයෙන් සම්මා සතිය සහ සම්මා වායාමයේ කියන මේ දෙකකින් මාර්ගාංග දෙකකින් පරිවාර කරගෙනයි පවතින්නේ මෙන්න මේ සම්මාදිට්ඨිය මෙතේ තේරුම් ගත්තා නම් ඔහුට අමුතුවෙන් ගුරුවරයෙක් කවදින්නේ සම්මාදිට්ඨිය කියා දෙන්න ආර්ය මාර්ගයේ කියා දෙන්න ඔන්න ඔය අවබෝධය ලබන්න හේතු වෙනවා කියලා බෙන්නවා අදට පුළුවන් මේ මහා දත්තාවිසක සූත්‍රයෙන් පළවෙනි සම්මාදිට්ඨිය ගැන විග්‍රහ කරන්න පමණයි අපි ඉදිරියට බලාපොරොත්තු වෙමු ඒකාන්තයේ වටිනාකම ආර්යසත්‍යයික මාර්ගයේ මුදින් තේරුම් අරගන්න ඊට පස්සේ කාගින්වත් අපිට සැකයක් උසක් ඇති වෙන්න දෙයක් නැහැ ආර්ය මාර්ගයේ පූර්ණිය කරගන්න නිසකව හැකියාව ලැබෙනවා හරියාකාරවම ආර්ය මාර්ගයේ මොකද්ද සුගති මාර්ගයේ මොකද්ද අතරපා මාර්ගයේ මොකද්ද කියලා තමන්ටම තේරුම් ගන්න ලැබෙනවා තමන්ට නැවතත් ගුරුවරයෙක්ගෙන් අහන්නේ නැතුව මේ උතුම් අවස්ථාව ලබා ගන්න හේතු වාසනා ලැබෙන නිසා මින් මත අපි බලාපොරොත්තු වෙමු ඒ ආර්යසත්‍යයික මාර්ගයේ පිළිවන් හොඳ මනා වටහීමක් ඇති කරගන්න දැන්ට අද දවසේ ධර්ම දේශන අවස්ථාව කෙරවර ගන්න සිද්ධ වෙන නිසා අතන මින් නවත්වනවා ඔබ සෑම සියලු දෙනාටම යහපත නිවනත් වේවා ගැලිටාන කරනවා කිව්සත් දහම් වතහන නැන වැඩිවා මහා අරියත ගීමග නැන ගුණ වැඩිවා දම් රස ලැබී නිවනට මග සැදීවා තුම් බුදු රජුන් දුතු නිවනම දකිවා සාදු සාදු සාදු